සභාව කල්තවීම ගරු ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා
ගරු මුලසන අරුද මන්තුමනි පාර්ලිමේන්තුව නොවැම්බර් මාසයේ 22 වෙනි සඳහා පෙරවරු 9:30 දක්වා කල්තැබිය යුතුයයි යෝජනා කරමි.
සුති සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව ගරු චමින්ද විජේසිරි මන්ත්‍රීතුමා ඊට පෙර මූලාසනයේට ගරු සංජීව එදිරිමාන මන්ත්‍රීතුමා යෝජනා ඉදිරිපත් කරන්න මන්ත්‍රීතුමා.
ගරු මුලසේ මන්ත්‍රීතුමනි රටේ ආර්ථිකයට විදේශගත ශ්‍රමිකයන්ගෙන් ලැබෙන දායකත්වය මිල කළ නොහැකි. අපේ විදේශීය පියම වලින් ඔවුන්ගේ දායකත්වය අතිවිශාලය. අපේ විදේශගත ශ්‍රමිකයන් සඳහා මෙතෙක් ක්‍රියාත්මක නොවී තිබෙන විශ්‍රාම වැටුප හා පුළු සමාජ රක්ෂණ ක්‍රමයක් ඇති කර යුතු බව සදා අවශ්‍ය යෝජනා මම ඉදිරිපත් කරමින් ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ගරු ඇමතිතුමනි, මේ අද මම ගේන යෝජනාව පිළිබඳව මා විදේශ ශ්‍රමිකයන් කියනවට වඩා මම ආමන්ත්‍රණය කරන්න කැමති ඔබ ආණ්ඩුව ලබා ගැනීම වෙනුවෙන් ඔබතුමාලා ලබා දීපු ඒ ගෞරවනීය නාමය රටවිරුව ඔබතුමා නෙවෙයි මම දැක්කා අපි දන්නවා රටවිරුව කොහොමද ඌටාබේ රාජපක්ෂ ආණ්ඩුව දිනවන්න අතින් කාලා මේ රටට ඇවිල්ලා ඔවුන්ගේ ඒ ආණ්ඩුව නිර්මාණය කර ගැනීම සඳහා පවිච්ච කැපවිච්ච වි නිසා මේ රටවිරුවෝ වෙනුවෙන් දීර්ඝ කාලයක් තිස්සේ ඉටුවේ යුතු ඉටු නොවන මහා භාරදුර කාර්යයක් පිළිබඳ තමයි මම ඔබතුමාට යෝජනා කරා. මම දන්නවා ඔබතුමා අපේ දිස්ත්‍රික්කයේ දේශපාලනයේ මහා විශාල වැඩ කරන්නට කරපු ඇමතිවරයෙක් හැටියට ඔබතුමාට මේ කිරීම යම් අභියෝගයක් නෙවෙයි. නමුත් මේ සාධාරණ ලෙස කිරීම සඳහා යම් සහයෝගයක් ඔබේ ආණ්ඩුව තුළ තිබෙනව නැද්ද කියන ප්‍රශ්නේ තියෙනවා ගරු ඇමතිතුමනි. මම දන්නවා ඉමාසිරි පාලසිල්ල ඇමතුමා කිව්වම ඕනෑම අමාත්‍යාංශක යම් වැඩකටසක් කරා. නමුත් අපි අද දකිනවා ගරු ඇමතිතුමනි ඔබට ඒ කාර්යභාරය කිරීම සඳහා යම් සාධාරණ වැඩපිළිවෙලක් ලබා නොදීම තුළ යම් අකර්මණ්‍ය වෙලා තිබෙනවා මේ රට විරුවන්ගේ ප්‍රශ්නය පිළිබඳ. අපි දන්නවා විදේශ විනීමේදී විශේෂයෙන් අද උද්ගතවලා තියෙන වර්තමාන ආණ්ඩුවට ඔබේ ආණ්ඩුවට මේ සංචිත නොලැබීම තුළ ඩොලර් නොලැබීම තුළ මහා බරපතල අර්බුදයක තියෙනවා. බිලියන 6කට එහා ගිය ආයෝජන සංචිත ලබා දෙන මේ රටවිරුවෝ ඔවුන්ගේ සුභසිද්ධිය සහ ඔවුන්ගේ කාර්යභාරය පිළිබඳව නිශ්චිත අවධානයක් යොමු නොවීම සහ නිශ්චිත අවධානයක් යොමු කිරීම සඳහා තමයි කාලෝචිතව මේ යෝජනාව කරන්න මම අදහස් කරගත්තේ ගරු ඇමතිතුමා. දැන් මූලාසනයේ ගරු මන්ත්‍රීතුමනි, දැන් අපි දන්නවා මේ අපේ රටේ පුරවැසියෝ තමන් තමන්ගේ දැනුම ශ්‍රමය ඒ සියල්ල විදේශගතව ගිහිල්ලා එය මහා දුෂ්කරව ක්‍රියාත්මක කරවල යම් ලැබෙන මුදල් ඩොලර් වශයෙන් තමයි අපේ රටට ලැබෙන්නේ. ඒ සඳහා අපි ඔවුන්ට යම් ගෞරවයක් දෙන්න ඕන රකින්නට. ඒ වගේම අපි දකිනවා අපේ මූලාසනයේ මන්ත්‍රීතුමනි අපේ රටේ පුද්ගලයෝ විදේශ රටවල ගිහිල්ලා ඒ රටේ පුරවැසි භාවය අරගෙන මේ රටට ඇවිල්ලා මේ රටේ ධනය ඒ රටට ගෙනල්ලා ගෙනියන ක්‍රමවේදය. ඔය දෙකෙන් වඩාත්ම ඵලදායී සහ ගුණාත්මක වැඩ පිළිවෙල තමයි අපේ රටේ පුරවැසි ඒ රටට ගිහිල්ලා මේ රටට ගෙන දේ ගරු ඇමතිතුමනි. අනිත් ඒවා මහා හොරකම් වංචනික දූෂිත ක්‍රියාදාමයන් කියන කාරණේ තමයි නිරන්තරයෙන් අපි දකින්නේ. දැන් අපේ රටේ අද අයවැයලේකණය තුළ කතා කරන කාරණා පිළිබඳව දැක්කම අපිට නිකන් පොඩි විහිළු සහගත කාරණා තමයි දැකියේ. මන්ත්‍රීවරු කතා කරන්නේ ඇමතිවරයා ගැන, අගමැතිවරයා ගැන, ජනාධිපතිවරයා හැර මෙරටේ පුංචි මිනිහා පය ගහලා මිනිහා ඉල්ලන කාරණය නෙවෙයි. ඒ නිසා මම ගරු ඇමතිවරයාට යෝජනා කරනවා අපි දැක්කා ඊයේ සිරස මාධ්‍ය තුල තවත් මාධ්‍ය ගණනාවක විශේෂයෙන්ම දැන් මේ රට එපා වෙලා තියෙන රටේ ජනතාව. ඒ නිසා තමයි රට හැරලා යන්න තියෙන්නේ. හැබැයි මේ රටේ පුරවැසියෝ, ඒ වගේම විදේශ පුරවැසියෝ, එහෙම නැත්නම් රටවිරුවෝ රටේ මේ පාලන බලය නිර්මාණය කර ගැනීම සඳහා මහදාසක් බලාපොරොත්තු වෙනවා. උන් කිව්වේ කන්න නැතත් ඉන්න රටක් හදා ගන්න ඕනේ කියලා ගරු ඇමතිතුමනි. නමුත් අද කන්නත් නැහැ, ඉන්නත් නැහැ. ඉන්න රටකුත් නැහැ, තුන් වේල කන්න විදියකුත් නැහැ. ඒ තත්ත්වය උදා වෙලා තියෙනවා ගරු ඇමතිතුමනි. ඒ නිසා කෙසේ වෙතත් මම හිතනවා ඔබතුමා මේ පුරවැසියන් පිළිබඳව වැඩි අවධානයක් තියෙන, අල්මක් තියෙන, කැමැත්තක් තියෙන, ඔවුන්ගේ ලැබෙන ප්‍රතිලාභ පිළිබඳව මනා අගයන් පිළිබඳව විශ්වාස කරන ඇමතිවරයෙක් හැටියට මොහුන්ට මොවුන්ගේ රැකියාව ක්‍රියාත්මක කරගෙන යෑමේ තිබෙන තියෙන බාධාවන්, ඒවගේ රැකියාව අහිම වෙනකොට, ඒවගේ රැකියාව තුළ සිද්ධ වෙන යම් අනතුරකදී ඒ සියලු කාරණා හරහා අපි අපේ දෙන දායකත්වයේ පිළිබඳව අපි ප්‍රමාණවත් වෙලා නැහැ කරු හැමතු උදාහරණයක් ගන්න. දැන් කොරෝනා වසංගතය තුළ ඒ විදේශ රටවල් හිටපු බොහෝ ශ්‍රමිකයෝ අපේ රටට ඒ ගන්න බැරුව හිටියා. කොම අමාරුවෙන් ආවා, ඔබතුමාලා මෙදිහත්තලා යම් ක්‍රමයකින් ගෙන ගත්තා. ඔවුන් බොහෝ වෙලාවට සල්ලි දීලා ඇවිල්ලා ඒ මහා අතරමැදි ගණදෙනු හරහා මා විශාල සිදුවිච්ච ඒ අපහසුතාවන් පිළිබඳව අපි මාධ්‍ය තුළ දැක්කා. සමහර වෙලාවට කොරන්ටයින් මධ්‍යස්ථාන කියලා හදලා හම්බ කරගත්තද ඒ ආයතනවලට ගෙවා ගන්න දෙන්නට පත් වුණා. අද එහෙම නොවී අපි ක්‍රමවේදයක් හදන්න ඕනේ කර ඇමතුනේ අමාත්‍යාංශය හරහා මෙවන් විපතකදී මෙවන් අනතුරකදී ඒ ශ්‍රමිකයා රැක ගන්න පුළුවන් මැදිහත් වීම ඔබේ ආණ්ඩුවේ ඔබේ අමාත්‍යාංශය තුලින් කියන කාරණේ ඒක අපර කරන්න බැරි වුණා අපින් ගිලිහි ගියා.
කරු මන්ත්‍රී
ඒ නොවීම තුළ තමයි කරු මොනසනේ මන්ත්‍රීතුමනි මේ කාරණේ සිද්ධ වුණේ. එෂා ඒ වගේම මම කියන්නට ඕනි විශේෂයෙන්ම ඔවුන්ට ඒ රක්ෂණ ක්‍රමය ඒ වගේම ඔවුන්ගේ වැටුප අහිමි සේවාව අහිමි වෙනකොට ඒ සේවාව අහිමි වෙන කාලය තුළ ඔවුන්ව සුරක්ෂිත කරන්න පුළුවන් ඔවුන්ට දෛනික හෝ වැටුපක අවශ්‍යතාවය පිළිබඳ විශ්වාස වැටුප පිළිබඳ දැනවත් නිසා අපි මේව කතා කරනවා. සමහර වෙලාවට අපිට බලය ලබා ගැනීම වෙනුවෙන් අපේ වේදිකා තුළ හැබැයි බලය ලබා ගත්තට පස්සේ මේව අමතක නිසා මම හිතනවා ගරුවැමතුමා හැටියට මේ කියන අපහසුතාවයේ පිළිබඳව තේරුම් අරගෙන විදේශ ශ්‍රමිකයන් රට ඉරුවන් රැක ගැනීම සඳහා අවශ්‍ය සාධාරණ වැඩපිළිවෙල කරන්නට ඔබට ශක්ති ධෛර්ය ලැබී කියන කාරණය මතක් කරගෙන මම ඔබ විශ්ුති
යෝජනා විස්තර කිරීම ගරු හේෂා විතාන ගැමතුමා ගරු මූලාසනාරුඩු මන්ත්‍රීතුමනි චමින්ද විජේසිරි මා මිත්‍ර මන්ත්‍රීතුමා අද ඉතාම වටිනා වැදගත් යෝජනාවක් ඉදිරිපත් කරලා තියෙනවා. මට මතකයි මෙවැනි ආකාරයේ මේ යෝජනාවක් මීට මාස 6කට විතර පෙර අපි ඉදිරිපත් කරා. ප්‍රියංකර ජයරත්න ගරු එමතුමාම පිළිතුරු ලබා දුන්නා. ඒ හැන්සඩ් වර්තාවත් මා සතුව තියෙනවා. මොකද අපි මේ යෝජනාවල් ඉදිරිපත් කරාට ඒක කොතෙක් දුරට යථාර්ථයක් බවට පත් වෙනවද කියන කාරණාව උකහාගන්න. මුලින්ම මම ගරු මන්ත්‍රීතුමා මේ යෝජනා කරපු මේ වැදගත් යෝජනාව ඉස්සිර කරන ගමන් මගේ අදහස් දැක්වීම ආරම්භ කරනවා. අපේ රටේ අද වෙනකොට මේ තියෙන විදේශ විනිමය හිඟය කඩා වැටෙන ආර්ථිකය පොඩ්ඩක් හරි හුස්ම ගන්න පුළුවන් හයියක් ඇති වෙලා තියෙන එකම මාර්ගය තමයි විදේශ ශ්‍රමිකයන්ගෙන් අපිට ලැබෙන මේ විදේශ මුදල් ටික ඩොලර් ටික. හැබැයි අපි දැක්කා මේ විදේශ ශ්‍රමිකයන්ට මේ රටේ සමහර අවස්ථාවලදී එක්තරා අවශ්‍යතාවයන් පැනනගින වෙලාවට ඔවුන්ට ගරු නම්බුනාම දීලා අන්වර්ථ නාම යොදලා මට මතකයි රට විරුවෝ කියලා ඉතාමත්ම ජනප්‍රිය මාතෘකාවක් බවට මේ විදේශ ශ්‍රමිකයන් පත් කරා. ඒක බොහොම හොඳයි. හැබැයි එවැනි පත් කරපු විදේශ ශ්‍රමිකයන් නැත්තම් මම ඒ වචනෙම කියන රට විරුවන් අද වෙනකොට බලු වෙලා තියෙනවා කියන එක මේ රටේ මේ පහුගිය කාල සීමාවේ පාලකයන්ගේ හැසිරීමත් එක්ක පැහැදිලිව අවබෝධ වෙනවා. මොකද එහෙම කියන හේතුව මේ රට විරුවන් කියන අපේ රටට අදටත් සම්පතක් වෙලා ඉන්න අපේම ආදරණීය දෙමාපියන් සහෝදර සහෝදරියන් මේ මොහොතෙත් මේ රටට හුස්ම පොවන ජනතාව පහුගිය කොවිඩ් සමයේදී අපි බලාගත්තේ කොහොමද? උදාහරණයක් විදිහට අපිට මතකයි ගෝඨාභය රාජපක්ෂ අතිගරු ජනාධිපතිතුමා අර චීනයේ හිටපු අපේ ශිෂ්‍ය නැත්නම් අපේ දරුවන් ඉගෙන ගන්න කිව්ව විශ්වවිද්‍යාල දරුවන් කීප දෙනෙක් ගේන්න වෙනමම ගුවන් යානයක් සූදානම් කරලා ඔවුන් අරගෙන ඇවිල්ලා ඔවුන් නිරෝධායනය කළා. මුල් අවස්ථාවේදී මේ රටට ලොකු පණිවිඩයක් දුන්න එක හොඳයි. ඒ වගේ දේවල් වෙන්න ඕන රාජ්‍ය නායකයෙගේ වගකීම. අපි වගකීමට වඩා එතුමා යුතුකමක් කරා කියලා විශ්වාස කරනවා. හැබැයි ගරු මන්ත්‍රීතුමනි එදා රට විරුව කියලා මේ වර්තමාන ආණ්ඩුව වෙනුවෙන් තමන්ගේ ගුවන් ගමන් ටිකට්පත් තමන්ගේ අතින් සල්ලි දීගෙන ඇවිල්ලා ඡන්දෙ දාලා ඔබව මේ රටේ වර්තමාන ආණ්ඩුව බලයට පත් කරපු උදවිය කොවිඩ් අසංගතය හමුවේ තමන්ගේ ජීවිතය යදිනකොට ඒ රටවල කිසිම පාලකයෝ සමහර රටවල හොයල බැලුවේ නැහැ. අපේ රටේ පාලක ඔවුන් ගැන හොයල බැලුවේ නැහැ. ඔවුන් මහා බරක් විදිහට දැකලා රට විරුව කාල කන්නි බවට පත් වුණා. මම මේ කතාව කියන්නේ හරි විස්තර ඇතුව මගේ මිත්‍රයෝ කණ්ඩායමක් ඉන්නෝ කුවෙට් දේශයේ වෘත්තිකය විදියට ගිහිලා වසර ගණනාවක් ඒ කුවෙට් දේශය තුළ අපේ යන ඒ අහිංසක මේ රටේ ශ්‍රමිකයන්ට ප්‍රශ්නයක් වුණාම බලාගන්නේ ඔවුන්. ඔය කියන අපේ රටේ තියෙන කිසිම බලාගන්න හදලයවල තියෙන අපේ ඇමතුමනි කිසිම ආයතනයකින් විදේශ සේවා නියුක්තිකාරයන්සේ කාර්යාලවලින් කිසිම සේවයක් වෙන්නේ නැහැ. එතන ඔවුන් බොහොමයක් ගිහිල්ලා කරන්නේ සැප ගන්න යන එක තමයි. මොකද රටින් එළියට ගිහිල්ලා ඒ අහිංසක මිනිස්සුන්ගේ ප්‍රශ්නයක් ආවම විසඳ ගන්න ඒ රටවල සමාජය තුළ හැඩ ගැහිච්ච යම් කිසි මේ රටට ආදරය කරන අපේම ශ්‍රී ලාංකිකයෙක් ඉන්නවා. මගේ මිත්‍රයෝ කණ්ඩායමක් කුවෙට් දේශයේ ඒ ඉන්න කණ්ඩායමක් කිව්වා අද අපේ තානාපති කාර්යාලය මේ ගැන හොයලා බලන්නේ නැහැ. අහිංසක මිනිස්සු කොවිඩ් හැදිලා මැරිලා වැටෙනෝ ගෙවල් වලින් එලවලා දානෝ එවැනි වටපිටාවක් තියෙද්දී ආණ්ඩුව වුන් ගේන්න කටයුත්තක් කරේ නැහැ. ඒ අවශ්‍ය වටපිටාව හැදුවේ නැහැ. ඒ ශ්‍රමිකයන් ගැන අඩුමතරේ මොකක්ද කරන්න කියලා හොයාගන්න හිතාගන්න තානාපති කාර්යාල සම්බන්ධීකරණයක් නිවැරදිව වුණේ නැහැ. ඉතින් අපි හිතනවා එහෙමනම් රටවිරුවෝ බවට පත් වෙන්නේ ඡන්දය ලබා ගන්න කාලයේ විතරද? රටවිරුවෝ කාලකන්ණි බවට පත් වෙනවා. මම හිතන්නේ රටට බරක් වෙනවා කියලා දැනිච්ච වෙලාවක කියන එක අපි විශේෂයෙන් මතක් කරනවා. ඒක එහෙම නොවිය යුතුයි කියන එකත් මතක් කරලා දෙනවා. ඒ වගේම ගරු මන්ත්‍රීතුමනි, අපේ මන්ත්‍රී ගරු ඇමතුමා එකඟ වෙයි. අපි දැන් අපේ මේ ජනතාව අපේ රටට එනකොට අපි එදා සැලකුවේ කොහොමද? මේ රටේ සමහර ව්‍යාපාරික පන්තියේ උදවිය තමන්ට අවශ්‍ය විදිහට මේ ශ්‍රමිකයන් රටට එන වෙලාවේ ලාභ ප්‍රයෝජන ලබා ගන්න පුළුවන් ආකාරයට තමයි මේ රටේ කොවිඩ් නීතිය සැකසීලා තිබුණ. අපි හිතනවා ඒවා විය යුතුව තිබුණේ නැහැ. සර් මම හිතනවා මේ මෙතුමාගෙන ආපු යෝජනාවේ හරය මේ රටට විදේශ විනිමය අරගෙන එන ප්‍රධාන මාර්ගයක් වෙන විදේශ ශ්‍රමිකයන්ට වටිනාකමක් දෙන්න, රක්ෂණයක් දෙන්න, එහෙම නැත්නම් විශ්‍රාම අටුවක් දෙන්න මේවා හුදු යෝජනාවල් බවට පත් කරන්න එපා. මැතිවරණ ලියවිලි වල තියාගන්න එපා. මේ ශ්‍රමිකයන් ගේන මුදල් මේ රටට ඵලදායී විදියට ආයෝජනය කරන්න. ඒකෙන් රට තුල නිර්මාණය වෙන ඒ ඩොලර් අවශ්‍යතාවය වගේම මොවුන්ට වටිනාකමක් දෙන. අපි දැක්ක පහුගිය දවස්වල කිව්වා බැසිල් රාජපක්ෂ මහත්තයා මේ වාහනයක් ගන්න හීනේ තියෙන, ගයක් හදාගන්න හීනේ තියෙන මේ උදවියම අවසන් කරනවා. ඒ ශ්‍රමිකයන්ට අඩුම ගානේ රට තමන් උපයපු සල්ලි ටික ගෙනහල වාහනයක් ගන්න අවස්ථාවක් දෙනවා කුවා. නමුත් අද කතා බහක් නැහැ. මම අවසන් කරනවා ගරු සභාපතිතුමනි, වෙන මේ කාරණාව ඔබතුමා මූලාසනෙ ඉන්න වෙලාවේ ඔබතුමා වග කියන ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙකු ඉදිරියේ අවධානය යොමු කරන්න. මේ රටේ ශ්‍රමිකයන්ගේ සල්ලි කෙසේ ආවත් මේ මහා මංකොල්ල සිද්ධ වෙනවා. මෙන්න ලියා ගන්න, නැත්නම් මේක රෙකෝඩ් එක තියෙනවා. අපි කියන මුදල් ඇමතුමා අහගෙන ඉන්නවනම් නැත්නම් මුදල් ඇමතුමාට මේක ගිහිල්ලා දෙන්න. හැටනසල් බැංකුවට ඇවිල්ලා තියෙනවා මේ ඊයේ පෙරේදා ප්‍රේෂණ ටිකක්. කොහෙන්ද කාගෙන්ද මේ හොර සල්ලිද මොනවද කියන රටට හෙලි කරන්න. හැටනස බැංකුවේ 0.76 0.20 165 935 කරන ගිනුම රෝහිත එච්.එන්. කවුද කියලා අපි දන්නේ නැහැ නම හොයලා බලන්න. මුදල කෝටි 1658ක් රුපියල් කෝටි 1658ක් මංගාව දිනු ගිනුමේ පිටපතක් සමග. සා මේවා කොහොම වෙනවද? කාගේ සාක්කු පිරෙනවද? අනේ අපේ රටේ අහිංසක විදේශ ශ්‍රමිකයන්ට සාධාරණීට කරන්න කියන ඉල්ලීම කරන බව ස්තුතියි.
ගරු ගාමිණී වලේබෝඩ මැතිතුමා විනාඩි 3කින් අවසන් කරන්න.
මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අද මේ විදේශ ශ්‍රමිකයන් පිළිබඳව සහ උන්ට විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක් සකස් කිරීම පිළිබඳව විපක්ෂයේ වුණත් යෝජනා කරලා තියෙන යෝජනාව හොඳ දෙයක්. හොඳ දෙයක් යෝජනා කරපුවාම අපේ ඒ මනුස්සකම තමයි අපේ ඒ සඳහා අපේ අනුග්‍රහය. එහෙම නැත්තම් හොඳ දේ හොඳයි කීම. එතුමලා වගේ හැම දෙයකම අපි නරකයි නරකයි කියලා බැනවදින්නේ නැහැ. අපි ගත්තාම මේ රටේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී හිටිනවා 1,250,000කට වඩා 300,000 විතර ප්‍රමාණය. එක වසරට ඇතුල් වෙන ළමයි ප්‍රමාණය 350,000 විතර. එතකොට මේ ළමුන්ගෙන් විශ්වවිද්‍යාලයට ගන්නේ 41,000 විතර ප්‍රමාණයක්. එතකොට අද මේ ශාස්ත්‍රය තුල ගත්තොතින් රටේ ආර්ථිකයට 2කට විතර ආසන්න ප්‍රමාණයක් රැකියා නොමැති තරුණ තරුණියන් රටට මුදා හරිනවා. ඒ වගේම තමයි මේ විදේශ රැකියාවල දැන්ට නිරත වෙලා ඉන්න පිරිස් ගත්තාම ඉහළ ආදායම් උත්පාදනය කරන ලොකු වැටුප් ලබන වෘත්තීය මට්ටමේ රැකියාවල නිරත වෙච්ච කොටසක් නෙමෙයි රට නියෝජනය කරමින් ගිහිල්ලා අපිට විදේශ විනිමය හොයලා දෙන මේ රට විරුවන්ගෙන් වැඩි කොටස. මම ගරු ඇමතිතුමාට යෝජනා කරන මේ අවස්ථාවේදී අපි පාසල් අධ්‍යාපන පද්ධතියට ගිහිල්ලා ඒ වගේම විදේශ රැකියාවල තිබෙන විදේශ රටවල තිබෙන මේ රැකියා අවස්ථා හඳුනාගෙන විශේෂයෙන්ම දැන් මේ වෙනකොට අපි දකිනවා ජපානයේ විශාල රැකියා අවස්ථා ගණනාවක් ශේත්‍ර 14ක් කේන්ද්‍ර කරගනිමින් ඉල්ලීමක් නිර්මාණය වෙලා තිබෙනවා. දැන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මේ වෙනකොටත් ඒ බඳවා ඒ සඳහා පුහුණු කිරීමේ කාර්යාවේ නිරත වෙලා ඉන්න විදිහ අපි දන්නවා. මෙය ඊට වඩා එතනින් එහා ගිය ප්‍රායෝගික වැඩපිළිවෙලක් විදිහට ගමට අරන් ගිහිල්ලා ගමේ ඉන්න ඒ සඳහා සුදුසුකම් ලබන තරුණ තරුණයන්ට කැමැත්තක් දක්වන තරුණ තරුණයන්ට අවස්ථාවක් ලබා දීලා ඒ අය විදේශ රැකියාවල නියුක්ත කරලා අපේ මේ රට විරුවන් විදිහට ඒ අය යවලා අපේ විදේශ විනිමය උපයා ගැනීම ක්‍රියාවලියකට අපි අවතීර්ණ වෙන්න ඕනි කියන යෝජනාවත් ඒ වගේම ඒ අදහසත් මම ඔබතුමාට ඉදිරිපත් කරනවා. ඒ වගේම සඳහන් කරන්න කැමති මේ වෙනකොට කොරියාවට යැවීම සඳහා මම හිතන්නේ 7-8000ක ප්‍රමාණයක් විභාගයට පෙනී ඉඳලා තවමත් ඒ රජයේ විසින් අර නැවත ඇතුළත් වීමට ඕනි අවස්ථාව තියෙන අය විතරයි බඳවා ගනිමින් ඉන්නේ රැකියාවලට. ඉතුරු අය දැනට ඔක්කොම නතර වෙලා තිබෙනවා. ඉතින් මේක අපි මං හිතන්නේ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් විසඳාගත යුතු ප්‍රශ්නයක්. මේ පිළිබඳව විශාල ගැටලුවක් නිර්මාණය වෙලා තියෙනවා රටේ හැම තැනකම වගේ. විශේෂයෙන්ම මගේ දිස්ත්‍රික්කයේදී මේ විභාගයේ සමත් වෙච්ච විශාල සංඛ්‍යාවක් ඉන්නවා. මේ අය අපිට නිරන්තර මැසිවිලි නගනවා. මේ පිළිබඳවත් අවධානය යොමු කරන්න
කලබිලා.
ඒ වගේම තමයි මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි මේ තියෙන වැදගත්කම තමයි මේ අය මේ එවන මුදල් වලින් රට තුලදී ඒ අයට නිවැරදි ආකාරයේ ජීවන වෘත්තියක් සකස් කර ගන්න පුළුවන් උපදේශන ක්‍රියාවලිය සකස් කරලා ඒ පවුල් වලට ආර්ථික ශක්තියක් ලැබෙන විදිහට ඒ අය එවන මුදල් ආයෝජනය කරන්න සුදුසු ක්‍රමවේදයක් අපි සකස් කරලා දෙන්න ඕනි. ඒ සඳහා කටයුතු කරන්න කියලා ඉල්ලා සිටමින් මම නිහඬව ඔබව මි ස්තුතියි.
බොහොම ස්තුතියි. මේ ළඟට ගරු රාජිකා වික්‍රමසිංහ මැතිණිය විනාඩි 3යි ඔබතුමීට.
මුලසන රූඩ ගරු මන්ත්‍රීතුමනි අපේ විපක්ෂයේ මන්ත්‍රීතුමා රැන්ත මන්ත්‍රීතුමා ඉදිරිපත් කරපු අපේ විදේශ ශ්‍රමිකයන් වෙනුවෙන් රක්ෂණ ආවරණයක් සහ දුර්වලන්ට පෙන්ෂන් එකක් ලබා දීමේ යෝජනාවට විශේෂයෙන්ම අපි ඒ යෝජනාව අනුමත කරනවා. මොකද අපේ රටට විදේශ විනිමය ගේන වැඩි පිරිසක් විදේශගත වෙලා ඉන්න අපේ රටේ තරුණ තරුණියන්. ඉතින් ඒ නිසා ඒ යෝජනාව අපි අනුමත කරමින් මේ වෙනකොට මම හිතන්නේ 108කට අධික සංඛ්‍යාවක් අපේ රටෙන් විදේශගත වෙලා රැකියාවල නිරත වෙලා ඉන්නවා. ඒ වගේම මේ අවුරුද්ද ඇතුළත 88,000 විදේශගත වෙලා තියෙනවා රැකියාවන් වෙනුවෙන්. ඉතින් ඒ නිසා මේ යෝජනාව අනුව වගේම මේ විදේශ විනිමය අපේ රටට ගේන පිරිසක් තමයි මේ පිරිසක් වෙනුවෙන් තමයි මේ කතා කරන්නේ. ඒ නිසා අපේ රටේ විදේශ විනිමය වැඩි කරගන්න මේ අපේ ඒ පිටරටවල් වලින් ඒගොල්ලෝ මුදල් එවනකොට ක්‍රමානුකූලව රාජ්‍ය බැංකු හරහා දෙන්න ගන්න ක්‍රමවේදයක් රාජ්‍ය බැංකු හරහා පොලු අනුපාතය වැඩි කරලා ආකර්ෂණීය ආකාරයෙන් මුගලන ක්‍රමවේදයක් සකසනවා නම් මං හිතෙන් රාජ්‍ය ආදායම තව තවත් වැඩි කරගන්න පුළුවන්. රජයේ රාජ්‍ය බැංකු හරහා මේ විදේශ මුදල් ගෙන්න ගන්නවා නම් ඒ වගේම තමයි මං හිතන්නේ අපේ මේ වෙනකොට විපක්ෂයේ කිව්වා යෝජනා විතරක් ඉදිරිපත් කරනවා ඒ ගැන විවාද කරනවා ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා මං දැනුවත් ආකාරයෙන් අපේ විදේශ අමාත්‍යවරයා ප්‍රියංකර ජයරත්න ඇමතුමාගේ යටතේ මේ වෙනකොට රක්ෂණ ආවරණය ලබා දීම සහ ඒගොල්ලන්ට විශ්‍රාම වැටුපක් ලබා දීමේ ක්‍රමවේදයේ සාකච්ඡා මට්ටමින් පවත්වමින් මේක ක්‍රියාත්මක වෙන තැන තියෙනවා කියන එක හොඳ ආකාරම දන්නවා. ඒ නිසා අපි විශ්වාස කරනවා. මොකද අපිට මතකයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වයේ ශක්තිමත් කරන්න විදේශ රටවල සිටපු අපේ රටේ ජනතාව දහස් ගණන් ආව අතින් වියදම් කරන් ඒ එදා දුන්නේ ගරුත්වය අපි එදා දුන්න ගරුත්වය අදත් දෙනවා. ඒ අර අපේ මන්ත්‍රීතුමා මතක් කරා කාලකන්ණින් බවට පත් කරන්න එපා කියලා. හැබැයි අපි මේ වචනේ පාවිච්චි කිරීම ගැන කනගාටු වෙනවා. මොකද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ එතුමා ඒ එතුමා බලයට පත් කරන්න මේ විදේශ ජනතාව ආවා වගේම එතුමා ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙමින් ඉන්නවා. අමාත්‍යවරයෙක් ඉන්නවා, අපේ නිමල් සිරිපාල ඇමතිතුමා ඉන්නවා, අපේ ප්‍රියංකර ජයරත්න ඇමතිතුමා ඉන්නවා. මේ දේවල් නියත වශයෙන්ම ජනතාවගේ සහ මේ රටේ විදේශ විනිමය ගේන ඒ ජනතාව ආරක්ෂා කරන්න ඒ වෙනුවෙන් රක්ෂණ රණයක් ක්‍රියාත්මක කරන්න සහ ඒගොල්ලන්ට නීමනාවක් ලබා දෙන්න නියත වශයෙන්ම ක්‍රියාත්මක කරනවා වගේම අපේ වලේබොඩ මන්ත්‍රීතුමා සඳහන් කර ආකාරයට මේ ජනතාව මේ ඒ විදේශ රටේ රැකියාව අවසන් කළ අපේ රටට ආවට පස්සේ ඒ ක්‍රමවේදයක් සකස් කරන්න ඕනේ ඒගොල්ලන්ට මේ අපේ රට තුළ මොනම් හෝ ව්‍යාපාරයක් ආරම්භ කළා තව තවත් දියුණුව කරා ගිහිල්ලා රටේ ආදායම් ලබන ජනතාව බවට පත් කරගන්න ඒ අවස්ථාව වෙනුවෙනුත් අපි අවස්ථාව ලබා දිය යුතුයි කියලා මතක් කර සිටීමට අවස්ථාව ලබා දීම ගැන විශේෂයෙන් අපේ ගරු මන්ත්‍රීතුමාට ස්තුතිවන්ත වෙනවා.
බොහොම ස්තුතියි. ගරු අමාත්‍ය නිමල් ශ්‍රීපාද සිල්ලමැතිතුමා.
මුළු ආසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, මම පළමුවෙන්ම චමින්ද විජේසිරි මන්ත්‍රීතුමාට ස්තුතිවන්ත වෙනවා. විදේශ ශ්‍රමිකයන් සඳහා රක්ෂණ ක්‍රමයක් හා සමාජ ආරක්ෂණ ක්‍රමයක් ඇති කිරීම සඳහා මේ වැනි යෝජනාවක් ගැනීම පිළිබඳව මම මේ අමාත්‍යාංශය භාරගත්තයින් පස්සේ මේ පිළිබඳව මං දීර්ඝ වශයෙන් සොයා බැලීම් කරා. ඒ වගේම තොරතා අතුකෝරල මහත්මියේ දවස්වල රක්ෂණ ක්‍රමයක් හදන්න ගිහිල්ලා අමාරුවෙත් වැටුණා. ඒ නිසා ඉතාම පරිශ්‍රමෙන් අපි මේ ගැන මං කටයුතු කරලා නීතියානුකූලව මම ශ්‍රී ලාංකික විගමන ශ්‍රමිකයන් සඳහා රක්ෂණ හිංකම් ලබා දීමේ අරමුණෙන් අංක 12 ඇල ඉරක් 2021 හා 2021 04/28 දින අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කරා. විශේෂයෙන්ම මැද පෙරදිග කලාපවල සේවය කරන අපේ ශ්‍රමිකයන් වෙනුවෙන් ඉතා ශක්තිමත් රක්ෂණ ක්‍රමයක් ඇති කරන්න කියලා. ඒ නිසා දැනට මාස ගණනාවකට පෙර මං අමාත්‍ය මණ්ඩලයට ගිහිල්ලා අනුමැතිය ලබාගෙන TC එකක් ඒ වගේම ටෙන්ඩර් බෝඩ් එකක් පත් කරලා මේ කටයුත්ත ආරම්භ කරා. එහිදී අපි බලාපොරොත්තු වුණේ සෑම ශ්‍රමිකයෙකු සඳහාම දැනට අපේ කාර්යාංශයේ මගින් ලක්ෂ 5ක රක්ෂණයක් දෙනවා. ඒක කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ. ඒ වගේම මේ කරුණු සොයා බැලීමේදී මට දැනගන්නට ලැබුණා මැද පෙරදිගට ශ්‍රමිකයෙක් විශේෂයෙන්ම කාන්තා ශ්‍රමිකයෙක් යනකොට ඒජන්සි කාර්යෝ මේ ශ්‍රමිකයා වෙනුවෙන් ලක්ෂ 10ක් $500,000 හාම්පුතාගෙන් ලබා ගන්නවා. ලබාගෙන මේක සාක්කුවේ දාගෙන එක්කෝ මේ ශ්‍රමිකයාගේ මහත්තයාට අරක්කු බෝතලයක් කරන් දීලා හල්ලි දීලා කැමැත්ත ප්‍රකාශ කරලා ලක්ෂ 2ක් වියදම් කරලා ඉතුරු එක සාක්කුවේ දා ගන්නවා. මේක ඉතාමත්ම අසාධාරණයි. එහෙමනම් අපි කොහොමද මේ යන ශ්‍රමිකයාගේ ආරක්ෂාව සලසන්නේ? මේ ආරක්ෂාව සැලසීම සඳහා මම විශාල සටනක් ගෙනිච්චා. ඒජන්සිකාරය ඔක්කොම මට විරුද්ධව පෙස්සන් ගැව්වා. නමුත් මං මගේ ඒ වැඩපිළිවෙල අතෑරියේ නැහැ. ඒ අනුව දැන් අපි මේ රක්ෂණ ක්‍රමය හදලා තියෙන්නේ හදිසි අවස්ථාවකදී අසනීප වුණොත් වෛද්‍ය ආධාර දෙන්න වුණොත් ලංකාවට ගෙන එන්න වුණොත් ඒ සඳහා අවශ්‍ය මුදල් ඒ රක්ෂණය මගින් ගෙවන්න ඕනි. රක්ෂණයක් නැතුව එන ජනවාරි මාසයෙන් පස්සේ හාම්පුතා විසින් $15,000 රක්ෂණයක් ගත්තේ නැත්නම් ශ්‍රමිකයෙකුට විදේශගත වෙන්න බෑ මැද පෙරදිගට. ඒ විදිහට තමයි මේ රක්ෂණ ක්‍රමය දැන් අපි හදාගෙන යන්නේ. ඒ නිසා හෙට අනිද්දාම අපි පත්තරේ දානවා පාරදෘශ්‍ය භාවයකින් යුතුව මැද පෙරදිග රක්ෂණ සමාගම් ගණනාවක් අපි තෝරා ගන්නවා එක් එක් රටවල්වල මේ ශ්‍රමිකයන්ට මේ රක්ෂණය ලබා දෙන්න. ඒ වගේම අපි කාර්යාංශයේ ලියාපදිංචිය දෙන්නේ නෑ පිටරට යන්න මේ රක්ෂණයක් හාම්පුතා රන්දරපනකම්. එහෙනම් අපිට මේ මැද පෙරදිග යන මේ ශ්‍රමිකයන් සඳහා ඒ රක්ෂණය අනිවාර්යයෙන්ම ලබා දීමේ වැඩපිළිවෙල අපේ රජෙන් කරලා තියෙනවා. නමුත් මේ නිලධාරීවාදය නිසා නිලධාරීන් මේක ප්‍රමාද කරා මාස ගණනාවක් මං හැම වෙලාවෙම උන්ට කතා කරා. දැන් ඒ අවසාන අදියරට ඇවිල්ලා තියෙනවා. නමුත් රජයෙන් පූර්ණ සහයෝගය අතිගරු ජනාධිපතිතුමා අගමැතිතුමා ඇතුළු රජය අපි දෙදෙනාටම ලබා දීලා තියෙන බව මම ප්‍රකාශ කරන්න කැමතියි. ඒ පළවෙනි කාරණේ. දෙවෙනි කාරණේ තමයි විශ්‍රාම වැටුප් පිළිබඳ ප්‍රශ්නය. විශේෂයෙන්ම මේ විගමනික ශ්‍රමිකයන් සඳහා විශ්‍රාමදායක විශ්‍රාම වැටුප් ක්‍රමයක්. මොකද විශ්‍රාම වැටුපක් දෙනකොට පිටරටේ ඉන්න ඒගොල්ලොත් දායක වෙන්න ඕනි, අපිත් දායක වෙන්න ඕනි. අපේ විශේෂයෙන්ම කුවේට් අරමුදයෙන් අපි බිලියන 2ක් අපි එකඟ වෙලා තියෙනවා මේ දායක විශ්‍රාම වැටුම සඳහා මූලික මුදලක් වශයෙන් මහ බැංකුවේ තැන්පත් කරන්න. ඒ නිසා ඉතාම ප්‍රායෝගික ක්‍රමවේදයක් සකස් කරන්න මම විද්වත් ඒ සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණා. විද්වත් කණ්ඩායමක් පත් කරා ගනු මන්ත්‍රීතුමනි, කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කරුණාරත්න මැතිතුමා, අපේ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් විදේශ රැකියා ප්‍රවර්ධන මාධ්‍ය යමුනා පෙරරා මහත්මිය, ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ මහාචාර්ය බිලේෂා විරරත්න, ඉස්ලාමික සහකාර මහා බැංකුව අධිපති වසන්ත මැතිතුමා, විජේ උඳුපිටියේ මැතිතුමා, ඒ වගේ ඉතාම ප්‍රබුද්ධ මේ පිළිබඳව විශ්‍රාම වැටුප් සකස් කිරීම, එවැනි ෆන්ඩ් එකක් අරමුදලක් ඇති කිරීම සඳහා අත්දැකීම් තියෙන විද්වත් මණ්ඩලයක් පත් කරලා දැන් ඒ විද්වත් මණ්ඩලය විසින් අපිට වාර්තාවක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වාර්තාව අනුව ගිය සතියේ මගේ අමාත්‍යාංශයේ ලේකම්තුමා නව මහා බැංකුව අධිපති කබ්‍රාල් මැතිතුමා සමග සාකච්ඡා කරා. එතුමා කිව්වා මේක ඉතාම විශිෂ්ට වාර්තාවක්, මේක අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන් කියලා. ඒ නිසා ඒ දායක විශ්‍රාම වැටුප් ක්‍රමයට මැද පෙරදිග සේවය කරන, කොරියාවේ සේවය කරන, ජපානයේ හෝ ලෝකයේ ඕනෑම තැනක සේවය කරන සේවකයෙකු සඳහා ඒට දායක වෙන්න පුළුවන්. ඒ නිසා ඒ කාර්යයත් සෞභාග්‍යයේ දැක්ම යටතේ, ජනාධිපතිතුමාගේ දර්ශනය යටතේ ක්‍රියාත්මක කිරීමට මමත් මාගේ රාජ්‍ය ඇමතිතුමත් කටයුතු කරන බව මේ කරු සභාවට දන්වන්නට කැමතියි. ඊළඟට මීට අමතරව විශේෂයෙන්ම මේ ශ්‍රමිකයන් කොවිඩ් වසංගති අවස්ථාවේදී මුහුණපාන සිදුණු කරදර හා කාරණා පිළිබඳ කිව්වා. ඒ පිළිබඳ මම මේ පාර්ලිමේන්තුවේ තත්ත්වය පැහැදිලි කළා, ප්‍රශ්න ගණනාවකට උත්තර දීලා තිනවා. මම ඒක නිසා ඒ ගැන තවදුරටත් උත්තර දෙන්න යන්නේ නැහැ. අපේ විලෝගඩ මන්ත්‍රීතුමත් මතු කරා විශේෂයෙන්ම කොරියාව සහ ජපානය රටවල් වල ඉතාම සුබදායක ආරංචියක් ඇවිල්ලා තියෙනවා. දැන් ඒ රටවල් අපගේ අලුත් ශ්‍රමිකයන් බාර ගැනීමට කැමැත්ත ප්‍රකාශ කරලා තියෙනවා. හැබැයි ඒගොල්ලෝ නැවත විභාගේ පාස් වෙන්න ඕනි. ජපානයේත් විභාගේ පාස් වෙන්නේ නැතුව අපේ අය හිතනවා නිකම්ම ජපානට යන්න පුළුවන් කියලා. එහෙම බෑ. භාෂාව පිළිබඳ ප්‍රවීණතාවයත් NVQ 4 හෝ 5 ප්‍රවීණතාවයක් තියෙනවා නම් අපිට ඉදිරියේදී ජපානයටත් කොරියාවටත් විශාල ප්‍රමාණයක් හොඳ පඩිවලට ඊශ්‍රායලයටත් අපිට යවන්නට හැකියාව තියෙනවා. නමුත් අපේ තරුණ තරුණියන් මේ සඳහා යොමු වෙන්න ඕන, භාෂාව ඉගෙන ගන්න ඕනේ, ඒ පිළිබඳ ප්‍රවීණතාවයක් දක්වන්න ඕනේ. නැත්නම් නිකම්ම ගෙදර ඉඳලා ඒජන්සි කාර්යයට රැවටිලා සල්ලි දීලා ගෙදරවත් ඇති කරගන්න එපා කියලා මං ඉල්ලා සිටිනවා. විශේෂයෙන්ම මේ ඒජන්සි කරුවන්ගේ තියෙන මාෆියාවට විරුද්ධව මං හැම වෙලාවෙම වැඩ කරනවා. ඔවුන්ට රැවටෙන්න එපා. අපි රජයේ මගින් කොරියාවට යැවීමටත්, ජපානයට යැවීමටත්, ඊශ්‍රායලට යැවීමටත් අවශ්‍ය ගිවිසුම් අපි සකස් කරගෙන තියෙනවා. දැන් මගේ ඊළඟ ප්‍රයත්නය වෙන්නේ මැද පෙරදිග රටවල් සමග රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ දැන් පිලිපීනය එවැනි ගිවිසුමක් එක්සත් අරාබි මේ රාජ්‍ය සමග ගහලා තියෙනවා. ඔවුන්ගේ පරිනඩි පිළිබඳව, ඔවුන්ගේ සේවා අවස්ථාවන් පිළිබඳව, ඔවුන්ගේ සුරක්ෂිතතාවය පිළිබඳව. නමුත් මෙතෙක් හිටපු කිසිම කම්කරු ඇමතිවරයෙක් මේ පිළිබඳව නෙත සිත යොමු කළා නැහැ ගරු මන්ත්‍රීතුමනි. නමුත් මම බැලුවා පුළුල් වශයෙන් අපි මේ රටවල් වල සමග රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවයන් තුලින් මෙවැනි ගිවිසුමකට කොහොම හරි අපි ඇතුල් වෙන්න ඕනි. එතකොට තමයි ඒ රාජ්‍යවල ආරක්ෂාවත් මේ සඳහා ලැබෙන්නේ. ඒ නිසා අපි දූරදර්ශීව මේ පිළිබඳව කල්පනා කළා. මේ ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව සඳහා අපි වැඩ කටයුතු කරනවා. ඒ වගේම මම කියන්නට කැමති මේ වෙනකොට මොන කොවිඩ් ප්‍රශ්නේ තිබ්බත් දැනට අපේ රාජ්‍ය අමාත්‍යාංශයේ මගිනුත් අපිත් ඔක්කොම එකතු වෙලා ශ්‍රමිකයන් 88,000ක් මේ අවුරුද්දේ යවලා තියෙනවා. අපිට දීලා තිබුණු ටාගට් එක 100,000යි. අපි ඒ 100,000 අනිවාර්යයෙන්ම ඉෂ්ට කරනවා. ඒ වගේම අපිට සමාජයේ වගකීමක් තියෙනවා. මේ ශ්‍රමිකයන් වෙනුවෙන් අපිට කරන්න පුළුවන් උපරිම සේවාව කරන්න. ඒක අපිට ඡන්දේ දුන්නද, ගෝඨාභය මහත්තයාට ඇවිල්ලා ඡන්දේ දුන්නද නැද්ද කියන එක නෙවෙයි. මේක මානුෂික අයිතිවාසිකමක්, ඔවුන්ගේ ආරක්ෂාව සලසන එක, ඔවුන්ට රැකවරණය ලබා දෙන එක. අපි ඒක හදවතේ තියාගෙන දේශපාලනයෙන් තොරව මේ විදේශ රැකියා සඳහා ගිය හැම දෙනාගේම සුභසිද්ධිය සඳහා අපේ අමාත්‍යාංශයත්, අපේ රාජ්‍ය අමාත්‍යාංශයත් එකතු වෙලා කටයුතු කරන බවට සහතික වෙමින් නැවත වතාවක් චමින්ද අපේ විජේශ්‍රී මන්ත්‍රීතුමාට ස්තුතිවන්ත වෙනවා. මට අවස්ථාවක් ලබා දුන්නා අපි මේ ගන්නා ක්‍රියාමාර්ගය පිළිබඳව මේ රටේ ජනතාව දැනුවත් කරන්න. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරුවැමතුමනි. පාර්ලිමේන්තුව 2021 නොවැම්බර් මාස 22 වෙනිදා සඳුදා පූර්ව භාග 9:30 දක්වා කල්තබනු ලැබේ.